ඔබ SBS සිංහල ගුවන් විදිලිය සමකෙන්
තවත් සඳුද දවසක වැඩකරන සතියක ආරම්භක දිනය. ඉතින් අපි අදත් ගෙවිගිය සතියේ ශ්‍රී ලංකාවෙන් වාර්තා වෙන උණුසුම් සහ වැදගත් තොරතුරු එකට සම්පින්දනය කරන්නයි සූදානම් වෙන්නේ ශ්‍රී ලාංකේය පුවත්ති මුසුමෙන්. අපි සුපුරුදු විදිහටම සම්බන්ධ කරගන්නවා ශ්‍රී ලංකාවේ සිට මාධ්‍යවේදී මනෝජ් උදටියාවල. මනෝජ් අයබෝවන් සුබෝදසනක්. හොඳයි මනෝජ්, අපේ සාකච්ඡාව අපි පටන් ගමු මුලින්ම ලංකාවට කොරෝනා එන්නත නැත්නම් COVID-19 එන්නත ගෙන්වීම සම්බන්ධයෙන් මේ වන විට වාර්තා වන අලුත්ම තත්ත්වයත් එක්ක. මේ වන විට අපිට වාර්තා වෙනවා ජනවාරි මාසේ 27 වෙනිදා වෙනකොට, ඒ කියන්නේ මේ සතියේ වන විට ශ්‍රී ලංකාවට COVID-19 එන්නත ගෙන්වීම ආරම්භ කරනවා කියලා. මේ පිළිබඳව අපි සවිස්තරාත්මක කතා බහ කරමු.
දැන් ලෝකයට COVID-19 එන්නත් හදිසි භාවිතයන් සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානය ඒ රටවල් යම් ආකාරයෙන් නිර්දේශ ලබා දීලා තියෙනවා. ඉතින් ලංකාවටත් මේ ලෝකෙ කොහේ හරි නිපදවන එන්නත කොවිඩ් වෙනුවෙන් භාවිතා කරන්න කවදද ලංකාවට ගෙනෙන්නේ කියන ප්‍රශ්නාර්ථය හැමෝටම තිබුණා. සමහර තැන් වලින් අපි ලයිස්ට් වල කොහෙද ඉන්නේ, ඒ පිටීම මත අපිට ගෙන්න ගන්න පුළුවන්ද, මෙවැනි තර්ක අදහස් ඉදිරිපත් වෙලා තිබුණා. කොහොම වුණත් ඉන්දිය රජයේ ප්‍රධානයක් විදිහට ශ්‍රී ලංකාවට හම්බ වෙන්න નિયમિત මේ කොරෝනා මර්ධන එන්නතේ සාම්පල ශ්‍රී ලංකාවේ සත්ව පරීක්ෂාවන් සඳහා හම්බ වුණා. පහුගිය 20 වෙනිදා තමයි ඒවා හම්බ වුණේ. ඇස්ට්‍රාසෙනිකා එන්නතේ සාම්පල තමයි ඖෂධ නියාමන අධිකාරියට ලැබිලා තිබුණේ. ඒ අනුව කොරෝනා මර්ධන එන්නතේ සංකූලතා, ඒ වගේම මේ හරහා ඇති වෙන්න පුළුවන් අතුරු ආබාධ, මෙවැනි කාරණා පිළිබඳ මූලික පරීක්ෂණ ජාතික ඖෂධ නියාමන අධිකාරිය සිද්ධ කරා. ඒ අනුව නිර්දේශයන් ඉදිරිපත් වුණා මේ ඇස්ට්‍රාසෙනිකා එන්නත ලංකාවේ භාවිතා කරන්න, පාවිච්චි කරන්න නිර්දේශ කරනවා කියලා. ඉතින් කවදද මේ එන්නත් ලැබෙන්නේ කියන ප්‍රශ්නය තිබුණා. ඊට පස්සේ ජනාධිපතිතුමා සඳහන් කළා මේ එළඹෙන සතියේ 27 වෙනිදා පමණ වන විට කොරෝනා එන්නත් 105,000 පමණ ශ්‍රී ලංකාවට ලැබීමට නියමිත බව, මේ ප්‍රමාණය නොමිලේ ලැබෙන ප්‍රමාණයක්. ඒ අනුව මුලින්ම මේ එන්නත් 105,000 ලැබුණයින් පස්සේ අඳුනා ගන්න ආකාරය අනුව ප්‍රමුඛතා ලැයිස්තු සකස් කරලා මේ එන්නත් ලබා දීමේ වැඩකටයුතු සිද්ධ වෙනවා. ඊට පස්සේ අර කොවැක්ස් ක්‍රමවේදය ඇතුළේ ලෝක සෞඛ්‍ය සංවිධානය හරහා 20%ක එන්නත් ප්‍රමාණයක් ලැබෙන්න නියමිතයි. ඒවා පසුව ලැබේවි. ඒ සඳහාත් ක්‍රියාත්මක කරන්න සූදානම් බවක් වාර්තා වෙමින් තියෙනවා. ඒත් එක්කම දැන් එන්නත් ලැබුණට පස්සේ කොයි ආකාරයෙන්ද මේ එන්නත් කරණය කිරීමේ වැඩපිළිවෙල සිද්ධ කරන්න කියලා ලංකාවේ ස්ථාන 3ක් තෝරාගෙන පහුගිය දිනවල පෙරහුරුවකුත් පැවැත්වුණා එන්නත් කරණය පිළිබඳව. ඒත් එක්කම මේ අදාළ ගිවිසුම පිළිබඳව ඉන්දියාවෙන් COVID-19 එන්නතක් ලංකාවට ගෙන්ව ගන්න සකස් කරලා තියෙන ගිවිසුමට අදාළව වැඩිදුර පැහැදිලි කිරීමක් තමන්ට යොමු කරන්න කියලා නීතිපතිවරයා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාටත් දැනුම් දීලා තිබුණා. ඒ කියන්නේ ඒකට හේතුව විදිහට මේ අදාළ ගිවිසුමේ යම් අඩුපාඩු තිබෙනවා නම් ඒ පිළිබඳව කතා කරන්න තමයි මේ විමසීම සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් කරලා තියෙන්නේ. යනු මේ ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා එන්නත ලංකාවට ගෙන ගන්න අවශ්‍ය නීති උපදෙස් ලබා ගන්න සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා මුල් අවස්ථාවේදී නීතිපතිවරයාට මේ අදාළ දිවිසුමත් යොමු කරලා තිබුණා. ඒ නෛතික කාරණා හැමතිස්සෙම සකස් වෙලා තියෙනවා. ඉතින් අපි බලමු ලෝකෙ එන්නත් කරන වැඩ පිළිවෙල ආරම්භ වෙලා තියෙන එක සීක්‍රෙන් සිද්ධ වෙනවා. විශාල එන්නත් ප්‍රමාණයක් ලෝකෙ ඇනෝම් කරලා තිබුණා. ලංකාවේ ඇනෝම් ලිස්ට් වල ඒ රයිස් වල කොයිද හිටියේ කියලා සාකච්ඡා වෙමින් තිබුණා. ඒ අතර තමයි එන්නත් 105,000 ලබා ගැනීමේ වැඩපිළිවෙලට යොමු වෙලා තියෙන්නේ.
ඔව්, ශ්‍රී ලංකාවේ ඖෂධ නිෂ්පාදනය සැපේ මහා නියාමනය පිළිබඳ රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා මේ පිළිබඳව අදහස් දැක්වුවේ මේ ආකාරයෙන්.
අපේ අතිගරු ජනාධිපතිතුමා ඉන්දියානු අග්‍රාමාත්‍යතුමාගෙන් පෞද්ගලික මට්ටමින් සිදු කළපු ඉල්ලීමක් නිසා තමයි අපිට මේ මාත්‍රා 105,000 අපිට ප්‍රධානයක් හැටියට තමයි ලැබෙන්නේ.
අපි තාමත් කතා බහ කරන්නේ ලංකාවේ කොරෝනා තත්ත්වය සම්බන්ධයෙන්. මේ වන විට දියවන්නා කොරෝනා පොකුර නැත්නම් බොහෝ උදවිය හඳුන්වන්නේ මනෝජ් පාර්ලිමේන්තු කොරෝනා පොකුර කියලා. අපි කැමති මේ පාර්ලිමේන්තු කොරෝනා පොකුරේ අලුත්ම තත්ත්වය දැනගන්නට.
කිහිප දිනෙකම කොරෝනා ආසාදිතින් බවට පත් වෙලා තිබුණා පාර්ලිමේන්තු නියෝජනය කරන මැති අමතිවරුන්. පහුගිය දිනක සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි ඇමතිවරයාටත් කොවිඩ් පොසිටිව් බව දැනගන්න ලැබිලා තිබුණා. ඒට අදාළ ශල්‍ය කර්මයක් සිද්ධ කරන්න කලින් ඊට අදාළව සිද්ධ කරපු PCR පරීක්ෂණයකදී සෞඛ්‍ය අමාත්‍යතුමිය කොරෝනා අසාධ්‍යයි කියලා හඳුනාගත්තයින් පස්සේ ඉක්කඩු ප්‍රදේශයේ ප්‍රතිකාර මධ්‍යස්ථානයක් වෙත යොමු කරලා තිබුණා. දැන් අපි දන්නවා මුලින්ම දයාසිරි ජයසේකර රාජ්‍ය අමාත්‍යවරයා තමයි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතරින් කොරෝනා සල්තයි කියලා හඳුනගත්තේ. ඔහු දැන් මේ වන විට අදාළ ස්ථානයෙන් ප්‍රතිකාර ලබාගෙන නිවසට යොමු වෙලා තිබෙනවා. දින කිහිපයක් නිරෝධායනය වීම සඳහා, ඒ කියන්නේ නිවසේ නිරෝධායන කටයුතු සඳහා යොමු කරලා තියෙනවා. දැන් ඊයේ දිනේ වන විට වාර්තා වුණා ඉන් අනතුරුව කොරෝනා සාධක බව හඳුනාගත් වාසුදේව රණායක්කාර ඇමතිතුමා, ඔහුත් අදාළ ප්‍රතිකාර මධ්‍යස්ථානයෙන් සුවය ලබලා නිවසට ඇවිල්ලා තියෙනවා. නිවසේ දින කිහිපයක් නිරෝධායන වීමේ කටයුත්ත තමයි ඉන් අනතුරුව යෙදෙන නියමිත වෙලා තියෙන්නේ. ඒත් එක්කම රවුෆ් හකීම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා කොරෝනා සාධක බව හඳුනාගත්තා. ඔහු තාමසූ බවක් වාර්තා වෙන්නේ නැහැ. ඒත් එක්කම පියල් නිශාන්ත රාජ්‍ය අමාත්‍යවරයා සහ පවිත්‍රා වන්නිආරච්චි සෞඛ්‍ය ඇමතිවරිය තමයි අවසාන වශයෙන් කොරෝනා සාධක බවට හඳුනාගත්තේ. ඉතින් ඔබ දන්නවා මේ ලංකාවේ නිෂ්පාදනය කරපු කොරෝනා පැණියක් පානය කරා පියල් නිශාන්ත අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යවරයා සහ පවිත්‍රා වන්නිආරච්චි සෞඛ්‍ය අමාත්‍යවරිය ප්‍රසිද්ධියේ ඔවුන් මේ පැණිය පානය කරපු බවත් දැක්කා. ඉතින් කොහොම වුණත් පැණිය පානය කරත් ඔවුන් දෙදෙනා කොවිඩ් ආසාදිත බව හඳුනාගෙන තිබෙනවා. ඉතින් දේශීයව කරපු නිෂ්පාදනයක් විදිහට ඒ පිළිබඳව විද්‍යාගාර මට්ටමේ සායනික පරීක්ෂණ මේවා සිද්ධ කරලා ඒවයේ ප්‍රගතිය පිළිබඳව සොයා බලන සූදානම් වෙන වෙලාවක, ඒ සම්බන්ධයෙන් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වෙන වෙලාවක, මේ පැණිය සම්බන්ධයෙන් සමාජයට ඇතැම් විවේචන එල්ල වෙන වෙලාවක, ඒ සියලු විවේචන මැද්දේක ලබා ගන්න කෑගන්න ප්‍රදේශයට ජනතාව රැස් වෙන පොරකන අවස්ථාවක තමයි මේ තත්ත්වයක් වාර්තා වෙලා තියෙන්නේ. ඉතින් ඒ සම්බන්ධයෙන් ඉදිරි පැහැදිලි කිරීම සහ ඊට අදාළ වළංගු භාවය පිළිබඳව සාකච්ඡාවක් සිද්ධ වේවි. කොමුණක් දැනට පාර්ලිමේන්තු නියෝජනය කරන මැති ඇමතිවරුන් 5 දෙනෙක් කොරෝනා ආසාදිත බව හඳුනාගෙන තිබෙනවා. අපි දැක්කා පියල් නිශාන්ත රාජ්‍ය අමාත්‍යවරයා ආසාදිත බව හඳුනාගත්තට පස්සේ ඩීවී චානක රාජ්‍ය අමාත්‍යවරයා සම්බන්ධයෙන් මුල් පෙළ ආශ්‍රිතයෙකු ලෙස හඳුනාගත්ත කොමුණක් ඔහුට කොවිඩ් ආසාදිත නොවන බව මේ වන විට තහවුරු වෙලා තියෙනවා. ඒත් එක්කම පියල් නිශාන්ත රාජ්‍ය අමාත්‍යවරයාත් සමගම ඔහුගේ සමීපතම ආශ්‍රිතයෙක් වුණු මහාචාර්ය ජීල් පීරිස් අධ්‍යාපන අමාත්‍යවරයා නිරෝධායනය සඳහා යොමු කරලා තිබුණා. ඔහුටත් PCR පරීක්ෂණ සිද්ධ කළා. ඔහුටත් කොවිඩ් ආසාදිත නොවන බව හඳුනාගෙන තිබෙනවා. ඉතින් මේක තමයි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ කොරෝනා ආසාදිතයෙන් සම්බන්ධ පොකුර පිළිබඳව අලුත්ම තත්ත්වය.
අපේ ඊළඟ අවධානය යොමු වන්නේ කොළඹ වරායේ නැගෙනහිර ජටිය සම්බන්ධයෙන් මේ වන විට ඇති වී තිබෙන උණුසුම් තත්ත්වය සම්බන්ධවයි. අපි මුලින්ම මේ සම්බන්ධව ප්‍රකාශයක් නිකුත් කරන ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ වසන්ත සමරසිංහ මහතාගේ අදහස් වෙත යොමු වෙමු.
මේක හරියට අර බියගම තියෙන තෝමස් ඩිලාරු කියන සල්ලි අච්චු ගන්න කොම්පැනි, ඒ කොම්පැනියේ මැෂින් එකෙන් සල්ලි අච්චු ගන්නවා වගේ කොළඹ වරායට නැව් වෙනකොට ඩොලර් උපදින තැනක් නැගෙනහිර ජටිය කියලා කියන්නේ. ඒ ඩොලර් රූපදින තැන අද ඉන්දියාවේ ඒ අදානි කියන සමාගමේ බයිට් එක කරලා දෙන්න තමයි අද රාජපක්ෂ ආණ්ඩුව මේ කැස කවමින් දඟලමින් ඉන්නේ.
නමුත් ප්‍රසන්න රණතුංග ශ්‍රී ලංකා රාජ්‍ය සංචාරක අමාත්‍යවරයා ඊට හාත්පසින්ම වෙනස් අදහසක් තමයි මෙන්න මේ ආකාරයට දැක්වුවේ.
තමුන්නාන්සලා කල්පනා කරන්න පාරයිනි තියෙන මට ඉඩමක්. මට ව්‍යාපාරයක් කරගන්න සල්ලි නැහැ. මම මොකද කරන්නේ? ඉඩම දිහා බල බල හුල් හුල් ඉන්නකද? මම අඬ ගහනවා මට කාට හරි හිතවතෙකුට සල්ලි තියෙන කෙනෙක් එක්කන් එන්න. මම මිනිහට දෙන්නම් 145ක් හරි 49ක් හරි. මට දැන් ලාභෙන් 152ක් අරගෙන අපි දෙන්න එක්කව වෙලා ව්‍යාපාරයක් කරමු කියලා. අන්න ඒ වගේ වැඩක් අපි කරන්න හැදුවේ නැගෙනහිර වරායට. අපි කිසිම වෙලාවක ඉක්ුණන් අපිට දෙන්නේ නැහැ.
මනෝජ, තවමත් කොළඹ වරායේ නැගෙනහිර ජටිය සම්බන්ධයෙන් නැත්නම් ඉන්දියාවට දීම සම්බන්ධයෙන් පෙලක් අය කියන ආයෝජනය කිරීමක් කියලා පෙලක් අය කියන විකිණීමක් කියලා පෙලක් අය කියන බදු දීමක් කියලා මේ කුමනාකාරයේ අර්ථ ගැන්වීමක් තුල වුවත් තාමත් මේ කාරණා පිළිබඳ උණුසුම් තත්ත්වයක් තමයි හටගෙන තිබෙන්නේ. මේ වන විට ගෙවුණු සතියේ අද වන විට වාර්තා වන අලුත්ම තත්ත්වය කොහොමද ඒ සම්බන්ධයෙන්?
ඔව්, දැන් වරාය පැත්තෙන් විරෝධතා උද්ඝෝෂණ පවත්වමින් මේ නැගෙනහිර ජැටිය ඉන්දියාවට ලබා දෙන්න ගන්න උත්සාහය පිළිබඳව විරෝධතා දක්වමින් ඉන්නවා. ලබා දෙන්න කියන එක අදහස් වෙන්නේ 149ක් ඉන්දියානු සමාගමටත් 151ක් ලංකාවටත් තියාගෙන බහුතර පාලන බලයක්, එහෙම නැත්නම් කොටස් බලයක් ශ්‍රී ලංකාවට හිමිවන පරිදි ආයෝජනයකට යන්න කියලා තමයි රජය සඳහන් කරන්නේ. නමුත් මේ ලබා දෙන්න සූදානම් මේ සඳහන් වෙන ආදාරි සමාගමේ ක්‍රියාකාරීත්වය පිළිබඳව, ඔවුන්ගේ ව්‍යාපාරික පසුබිම පිළිබඳව ඇතැම් අවස්ථාවල තවදුරටත් කරුණු වාර්තා වෙමින් ඇයි මෙවැනි සමාගමට දෙන්න කියලා මෙවැනි සමාගමකට දෙන්න කියලා තර්ක විතර්ක මතුවෙමින් තිබෙනවා. කොහොමනම් තවත් සානයක සඳහන් වෙනවා මේ කොළඹ වරායේ නැගෙනහිර ජටිය කියලා කියන්නේ රත්තරම් බිත්තර දමන කිකිලියක්. ඇයි මේ කිකිලියගෙන් නිදහසේ බිත්තර ගන්න තියෙන අවස්ථාව නැති කරලා බඩපළල එකපාර බිත්තර ගන්න උත්සාහ කරන්නේ? ඉතින් මෙවැනි අදහස් මතුවෙමින් තියෙනවා. කොහොමනම් ඒ අතරේ ආණ්ඩුවට සම්බන්ධ රජය බලයට ගෙන එන්න කටයුතු කරපු ස්වාමින් වහන්සේලා ප්‍රමුඛ සංවිධාන මේ සම්බන්ධයෙන් දැඩි විරෝධයක් නිල කරනවා අපි දැක්කා. ඇල්ලේ ගුණවර්ෂ ස්වාමින් වහන්සේ එවැනි ප්‍රමුඛ ස්වාමින් වහන්සේලා මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් සිටියා. ඇතැම් අවස්ථාවල ස්වාමින් වහන්සේලා කියනවා මේ සම්බන්ධයෙන් යම් මිලක් ගෙවන්න සූදානම්. ඒ මිල ගෙවන්නේ ලේින් නම් ඒ වෙනුවට නැගෙන්න උන්වහන්සේලා සූදානම් කියලා. ඒ කියන්නේ මේක රටට සම්පත් දෙන පරයන්තයක් විදිහට ආර්ථිකව ඉටයිමක් කරන්න පුළුවන් ස්ථානයක් විදිහට ඒක තවදුරටත් අපි කරමු කියන අදහස් තමයි ඔවුන් දරමින් ඉන්නේ. ජනාධිපතිතුමාත් මේ පිළිබඳව අදහස් දක්වලා තිබුණා. එතුමාත් කිව්වේ මේ ආයෝජනයක් කිරීමේ වැදගත්කම සහ මේ මොහොතේ අවශ්‍යතාවය. ඉතින් ඒ හින්දා මේ ස්වාමින් වහන්සේලා ප්‍රමුඛ කණ්ඩායම් වලට ඊට විරෝධය දක්වන්න තියෙන අයිතිය පිළිබඳව ජනාධිපතිතුමා සටහන් කළා. නමුත් ඉදිරි රටේ ආර්ථිකමය අවශ්‍යතාව වෙනුවෙන් කටයුතු කරන්නේ කොහොමද කියන කාරණේ එතුම පැහැදිලි කරා. එතුමගේ පහුගිය රජයන් වල නම් මේ සම්බන්ධයෙන් කටයුතු කරන පාර්ශව තමන් දන්නේ නැහැ, තමන් දැනගෙන ඉන්නේ නැහැ වගේ අදහස් කිව්වට තමන් රටේ නායකය විදිහට ගන්න තීන්දුව తీරන පිළිබඳව දන්නවා සහ ඒ කැමැතිවරු දාලා කියනවා වෙනුවට තමන් මේ පිළිබඳව අදහස මොකක්ද කියලා විජය ප්‍රකාශ කරනවා කියන බවක් ජනාධිපතිතුමා සඳහන් කරලා තිබුණා. කොමලක් පහුගිය 22 වෙනිදා කොළඹ වරායේ නැගෙනහිර ජටිය සුරැකීමේ ජාතික ව්‍යාපාරය වරාය ඉදිරිපිට විරෝධතාවකට එක් වුණා. වරාය වෘත්තීය සමිති ඇතුළු සංවිධාන 23ක් මේකට සහභාගී වෙලා හිටියා. නැගෙනහිර පර්යන්තය සම්බන්ධයෙන් සකස් කරපු යෝජනාවලිය මේ සංවිධානය අමාත්‍ය මණ්ඩල අනුකමිටුව මේ සම්බන්ධයෙන් වන්න අමාත්‍ය මණ්ඩල අනුකමිටුවක් කලින් පත් කරානේ, ඔවුන්ට බාර දුන්නා. ඒත් එක්කම මේ අවස්ථාවට මේ කොළඹ වරාය නැගෙනහිර ජටිය සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති ඇල්ලේ ගුණවර්ෂ හඳුරුවත් වැඩම කළා. ඉතින් උන්වහන්සේටත් මේ පිළිබඳව යෝජනාවලිය බාර දෙනවා අපි දැක්කා. ඒත් එක්කම වරාය වෘත්තීය සමිති ඉන්දිය මහකොමසාරිස් කාර්යාලයට මේ පිළිබඳව ලියවිල්ලක් බාර දෙන්න උත්සාහ කළා. නමුත් ඔවුන් මේක යහපත් ප්‍රතිචාරයක් දක්වුවේ නැහැ. මේ ලියවිල්ල ලබා ගන්නවා අපි දැක්කෙත් නැහැ. ඉතින් ඒ හින්දා වරාය වෘත්තීය සමිති ටිකක් ආවේගිකනුත් හිටියා. රට ඇතුලේ ඔවුන් කොහොමද එහෙම කරන්නේ වගේ අදහසක් ඔවුන් දරමින් හිටියා. ඒත් එක්කම නැගෙනහිර ජැටි අවුරුදු දෙකක් ඇතුළේ සංවර්ධනය කරන්න සූදානම් කියලා වරාය ඉංජිනේරු සංගමයත් සඳහන් කළා. ඒ හින්දා ඔවුන් කියන්නේ මේ සම්බන්ධයෙන් ඉන්දියාවේ යටි ආරමුණු නිවැරදි අවබෝධ කරගන්න එක තමයි අවශ්‍ය. ඒ හැර යම් අවශ්‍යතා වෙනුවෙන් මේවා කැප කරන්න සූදානම් නැති බවන් සඳහන් කළා. කොහොමුණත් අපි දැක්ක මංගල සමරවීර හිටපු රජයේ අමාත්‍යවරයා මුදල් අමාත්‍යවරයා ඔහුත් සඳහන් කරලා තිබුණා කොළඹ වරාය නැගෙනහිර ජැටියට විදේශ ආයෝජන එකතු කර ගැනීම ගැන දේශප්‍රේමියෙකු විදිහට තමනුත් සතුටු වෙනවා කියලා එතුමා සඳහන් කරලා තිබුණා. ඉතින් විවිධ තැන්වලින් විවිධ අදහස් මතුවෙනවා. මේ සම්බන්ධයෙන් විරෝධතා තියෙනවා. ජනාධිපතිතුමා කියපු විදිහට ප්‍රතිඅපනයන ක්‍රියාවලිය සඳහා ඉන්දියාව මේ ගැටිය බහුල වශයෙන් පාවිච්චි කරනවා. එහෙනම් ඔවුන්ව සම්බන්ධ කරගැනීමේ අවශ්‍යතාවයකුත් තියෙනවා. මේ සියල්ල බලද්දී දැන් මේක යම් සංවාදාත්මක තැනකට වඩා විවාදාත්මක තැනකට ඇවිල්ලා තියෙනවා. වරාය වෘත්තීය සමිතිය මේට විරුද්ධයි. රටේ ස්වාමින් වහන්සේලා යම් ආකාරයකින් මේ සඳහා පෙරමුණ අරගෙන තියෙනවා. රජයේ අමාත්‍යවරුනුත් මේ පිළිබඳව අදහස් දක්වනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් මේ පිළිබඳව අදහස් දක්වලා තියෙනවා. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමත් මේ ගැන සඳහන් කරලා තිබුණා. තමන්ගේ ආණ්ඩුව කාලේ කොළඹ වරාය නැගෙනහිර පර්යන්තය විකුණන්න යම් පාර්ශ්ව උනන්දුරක් තමන් නීති ඉද දුන්නේ නැහැ කියලා සඳහන් කළා. එතකොට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ස්ථාවරය මෙය ලබා දෙනවට විරුද්ධ බව කියන එක අපිට තහවුරු වෙනවා. ගායත්‍රි ජයසේකර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම්බරයක් මේ පිළිබඳව කියලා තිබුණා. මෙවැනි තත්ත්වයක් තමයි රට ඇතුලේ මේ වෙනුවට නැගෙනහිර ජැටිය සම්බන්ධයෙන් උද්ගත වෙලා තියෙන්නේ, නිර්මාණය වෙලා තියෙන්නේ මතුර.
ඔව්, අර මනෝජ් සඳහන් කරපු ආකාරයට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ සම්බන්ධයෙන් කටයුතු කරපු ආකාරය පිළිබඳව නැවතත් සමගි ජනබල වේගයේ හෙක්ටර් අපුහාමි මන්ත්‍රීවරයා මෙන්න මේ ආකාරයට සඳහන් කළා.
අපේ හිටපු අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාට හිටං හුටං කියලා ඕන තරම් කිව්වා. හැබැයි එතුමා හරියට හිටං තමුන්ගේ වැඩේ කොන්ද කෙලින් තියාගෙන ඉෂ්ට කරා. ඉන්දියාවට දෙකට නැමුනේ නැහැ.
නමුත් අවසාන වශයෙන් මාධ්‍යවේදීන් විමල් වීරවංශ ප්‍රියංශ මහතාගෙන් නැත්නම් කමකරෝ මාත්‍යවරයාගෙන් මේ ප්‍රියොන්දෝ විමසූ විට ඔහු දුන්නේ ඇත්තටම හාත්පසින්ම වෙනස්ම උත්තරයක්.
නෑ ඉන්දියාවට දෙන්න උනන්දු වෙනවා කියලා එහෙම කියන්න බෑනේ. තාම එහෙම අවසාන තීරණාත්මක අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ඇවිල්ලා නෑ. ඒ නැති තත්ත්වයක් යටතේ කාටවත් එහෙම කියන්න බෑ. වරාය අධිකාරී ඉංජිනේරුවන් කියනවා මේක වරාය අධිකාරීටම දිනු කරන්න පුළුවන් කියලා. මං හිතනවා ඒ අදහස වැදගත් කියලා.
ඔබ රැඳී සිටින්නේ SBS සිංහල ගුවන්විදුලිය ගෙනෙන ශ්‍රී ලාංකීය පොත්තම සුමත් සමගයි. අපි කතාබහ කරමින් පසුවන්නේ ගෙවිගිය සතියේ ශ්‍රී ලංකාවෙන් වාර්තා වෙච්ච උණුසුම් සහ වැදගත් තොරතුරු සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ සිට මාධ්‍යවේදී මනෝජ් උදටියාවල සමග. මනෝජ්, අපේ ඊළඟ අවධානය යොමු කරමු කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ වෙතට. පසුගිය සතියේදී මෙය සියලුම ශ්‍රී ලාංකිකයන්ට වගේම සංචාරකයන්ට විවෘත කෙරුණා. නමුත් ඉතාමත් විශේෂිත වූ කොවිඩ් මාර්ගෝපදේශන මාලාවක් එක්ක අපි පැහැදිලි කරමු මොනවද මේ කොවිඩ් මාර්ගෝපදේශන මාලාව.
ඔව්, දැන් කටුනායක ගුවන්තොටුපළ මාස 10කට පස්සේ සංචාරකීන් වෙනුවෙන් විවෘත කළා. ඒ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලබා දුන්නු සෞඛ්‍ය මාර්ගෝපදේශ වලට අනුගතව ලංකාවට එන සංචාරකයන් අනුගමනය කරන්න ඕන සෞඛ්‍ය ක්‍රමවේද ඇතුළත් මාර්ගෝපදේශ මාලාවක් සෞඛ්‍ය අමාත්‍යාංශය නිකුත් කරලා තියෙනවා. ලංකාවට ආවට පස්සේ හෝටල් කාමර වෙන් කිරීම, PCR පරීක්ෂණ සිදු කිරීම, සංචාරය කරන ස්ථාන, මේ කරුණු ගානක් පිළිබඳව අනුගමනය කරන්න ඕන ක්‍රියාපිළිවෙත් මේ මාර්ගෝපදේශ මාලාවේ සඳහන් වෙලා තියෙනවා. ලංකාවට ආවට පස්සේ සංචාරකයන් ඒ ස්ථානීය කරුණු සඳහා වගකීම් පැවරණ පාර්ශව ගැනත් මාර්ගෝපදේශ මාලාවේ දක්වලා තියෙනවා. ඒත් එක්කම ලංකාවේ නේවාසික පුරවැසියෙක්, විශ්ව පුරවැසි භාවයේ තියෙන පුද්ගලයෙක්, විදේශීය සංචාරකයන් මේ අයට බාධාවකින් තොරව දැන් ලංකාවට එන්න පුළුවන්කම තියෙනවා. සංචාරක ගුවන් මගින් ශ්‍රී ලංකා, කියන්නේ ලංකාවට එන ගුවන් මගින් ලංකා සංචාරක මණ්ඩලයේ www.srilanka.travel කියන වෙබ් අඩවියට ඇවිල්ලා සංචාරක මණ්ඩලයේ අනුමත ලියාපදිංචි වුණු හෝටල් 53ක් තියෙනවා මේ සඳහා මෙවැනි තෝරාගෙන. ඉන් එකක් ලියාපදිංචි වෙලා තෝරගන්න ඕන. මුලින්ම ලංකාවට එන සංචාරකයෙක් ඇමරිකන් ඩොලර් 40ක මුදලක් තැන්පත් කරලා ලංකාවේ PCR පරීක්ෂණයක් සිදු කරන්න අවශ්‍ය රිසිප්පතක් ලබා ගන්න ඕනේ. යම් සංචාරකයෙක් ලංකාවට දින 1ත් 6ත් අතර කාලයක් ඇවිල්ලා රැඳී ඉන්නවා නම් එක PCR පරීක්ෂණයක් සිදු කරන්න ඕනේ. දින 7කට වඩා වැඩි කාලයක් ලංකාව ඇතුළේ ඉන්නවා නම් ඔහු දෙවෙනි PCR පරීක්ෂණයටත් යොමු වෙන්න ඕනේ. ලංකාවේදී සිදු කරන එක PCR පරීක්ෂණයක් සඳහා සංචාරකයෙකුගෙන් ඇමරිකන් ඩොලර් 40ක මුදලක් අය කරනවා. ඊට අමතරව ලංකාවට එන්න අපේක්ෂා කරන සංචාරකයන් ඩොලර් 12ක් වැය කරලා කොවිඩ් රක්ෂණ ආවරණයකුත් ලබා ගන්න අවශ්‍යයි. ලංකාවට එන මේ විදේශගත ශ්‍රී ලාංකිකයින් එම නැත්නම් විශ්ව පුරවැසි භාවයේ තියෙන අය මේ අයට මේ රක්ෂණ ආවරණය ලබා ගන්න අවශ්‍ය නැහැ. ලංකාවට එන්න ඉන්න සංචාරකයන් තමන්ගේ ගුවන් ප්‍රවේශ පත්‍රය, ලංකාවේ නවාතැන් ගන්න නියමිත හෝටලේ විස්තර, ඒත් එක්කම මේ වෙන් කරවාගත්තු අංකය, ලංකාවේදී සිද්ධ කරන PCR පරීක්ෂණ සඳහා මුදල් ගෙවපු රිසිප්පත, කොවිඩ් රක්ෂණාවරණය සඳහා ලැබපු සහතිකය, ලංකාවට එන්න පෑ 72කට කලින් ලබාගත්තු PCR පරීක්ෂණ ප්‍රතිඵල වාර්තාව, මේවා ඉදිරිපත් කරන්න අවශ්‍ය වෙනවා. ඊට පස්සේ සංචාරක වීසා ලබා ගන්න www.eta.gov.lk වෙබ් අඩවියට ඇවිල්ලා ඒ සඳහා අයදුම් කරන්න ඕනේ. ඊට පස්සේ සංචාරකයන්ට ලංකාවට එන්න පුළුවන්. එහෙම එන ගුවන් මගීන් ඔවුන්ගේ ගුවන් මළු සියල්ලම ගුවන්තොටුපළ ඇතුලේ ආවට පස්සේ විෂ බීජ හරණය සිද්ධ කරන්න ඕන. මේක තමයි ක්‍රියාවලිය. සාමාන්‍ය කරුණු ඒ අතර සඳහන් වෙලා තියෙන මුඛාවරණ පරදින්න ඕනේ. ගුවන් යානයේ ඇතුලේදීම සෞඛ්‍ය වාර්තා ගුවන්තොටුපළට, ඒ කියන්නේ ඒවා සකස් කරගෙන ගුවන්තොටුපළ ඇතුලේ සූදානම් කරලා තියෙන සෞඛ්‍ය කවුළු වෙත ලබා දීමේ අවශ්‍යතාවයකුත් මතු කරලා තියෙනවා. ඒ වෙනුවෙන් විශේෂ සෞඛ්‍ය කවුළු 10ක් මේ වෙනකොට ගුවන්තොටුපළ ස්ථාපිත කරලා තියෙනවා. කටුනායක ගුවන්තොටුපළේ, මත්තල ගුවන්තොටුපළේ එවැනි සෞඛ්‍ය කවුළු දෙකක් සූදානම් කරලා තියෙනවා කියලා සඳහන් වෙනවා. ආවට පස්සේ ස්වයංක්‍රීය ශරීර උෂ්ණත්ව මාන ඔස්සේ ගමන් කරලා ඒ අවස්ථාවේ සංචාරකයෙකුගේ ශරීර උෂ්ණත්වය සෙල්සියස් 37.5ට වැඩි නම් ඒ සංචාරකයා වහාම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් ඉන්න තියුම් කරන්න කටයුතු කරලා තියෙනවා. ඊට පස්සේ සංචාරකයන් ආගමන විදමන කලාපයට ඇවිල්ලා ඔවුන් තප්පර 30ක් 40ක් ඇතුළ කාලයක් ඇතුළේ නිදහස් කරන්න අවශ්‍ය සැලසුම් සකස් කරලා තියෙනවා කියලා තමයි වාර්තා වෙන්නේ. ඊට පස්සේ ඔවුන්ට පුළුවන් සම තියෙනවා ඩියුටි ෆ්‍රී සාප්පු සර්වයක, එහෙම නැත්නම් තීරුබදු රහිත සාප්පු සංකීර්ණයට යන්න. ඒ හින්දා ඒ සාප්පු සංකීර්ණයේ, තීරුබදු රහිත සාප්පු සංකීර්ණයේ කාලය ගත කරන සංචාරකයන්ගේ, ඒ කියන්නේ උන් යම් කාලයක් ගත කරන නිසා මේ සේවකයන් සඳහා පූර්ණ ආරක්ෂිත ඇඳුම් අඳින්න කියලා නිර්දේශ කරලා තියෙනවා. ඉතින් මේක තමයි ක්‍රමවේද මාලාව. මේ ඔස්සේ දැන් ලංකාවට සංචාරකයන්ට පැමිණෙන ඉඩ සකස් කරලා තියෙනවා. යනු වාණිජ ගුවන් යානා ලංකාවට ආවා. මගී ගුවන් යානා ලංකාවට ආවා. ඒ ඇතුලේ ලංකාවට එන්න අපේක්ෂාවෙන් ඉන්න ශ්‍රී ලංකා පුරවැසියන් වන විදේශීය ශ්‍රමිකයින් ලංකාවට ගෙන්වා ගැනීම වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන ඔවුන් හමුදා මගින් නිරෝධායනය කරන නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කිරීමේ වැඩපිළිවෙළකුත් සූදානම් කරලා තියෙනවා. කොහොම වුණත් දැන් සාමාන්‍ය පරිදි විදේශීය සංචාරකයින්ට ලංකාවට එන්න අවශ්‍ය පසුබිම සකස් කරලායි තියෙන්නේ.
ඔව, යහපාලන රාජ්‍ය සමයේ වෙච්ච දේශපාලන පළිගැනීම් සොයන්න ජනාධිපති කොමිසමක් පත් කරා කියලා අපිට ප්‍රවෘත්තියක් වාර්තා වෙනවා. එහි නවතම නිර්දේශ පිළිබඳව මනෝජ් අපි දැන් අවධානය යොමු කරමු.
ඔව්, දේශපාලන පළිගැනීම් පිළිබඳව පරීක්ෂා කරලා තොරතුරු ලබා ගන්න ජනාධිපති පරීක්ෂණ කොමිසම නිර්දේශ කරලා තියෙනවා. මේ සඳහා සොයා බලන්න පත් කරපු කොමිෂන් සභාව. එතකොට හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහත්මයාගේ ප්‍රධානත්වයෙන් දූෂණ විරෝධී කමිටුව තිබුණා. මෙහි 20 දෙනෙකුට අදාළ දඬුවම් ලබා දෙන්න පාර්ලිමේන්තුවට නිර්දේශ ලබා දෙන්න හැකියාව ලැබෙන විදිහට විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවක් පත් කරන්න කියලා තමයි මේ ඉල්ලීම ඇවිල්ලා තියෙන්නේ. එතකොට මේ පහුගිය ආණ්ඩුව කාලයේ තිබුණු දූෂණ විරෝධී කමිටුවේ සමාජිකයින් 22 දෙනෙක් හිටියා. එහි සභාපතිවරයා විදිහට කටයුතු කරේ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහත්මයා, ඒත් එක්කම මංගල සමරවීර, චම්පික රණවක, රවුක් හකීම්, ඒකම සරත් ෆොන්සේකා, ආර් සම්බන්ධන්, එම්.ඒ. සුමන්තිරන්, අනුර කුමාර දිසානායක, මෙවැනි අය කටයුතු කරා මෙහි සමාජිකයන් විදිහට. ඊට අමතරව ජයම්පති වික්‍රමරත්න, මලික් සමර වික්‍රම මෙවැනි අයත් හිටියා. එතකොට මේ කමිටුව දේශපාලන පළිගැනීම් සිද්ධ කරා කියලා විජේදාස රාජපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීතුමා ලබා දුන්නු සාක්ෂියකට අනුව සිද්ධ කරපු විමර්ශන වලින් පස්සේ දේශපාලන පළිගැනීම් පිළිබඳව ජනාධිපති කොමිෂන් සභාව සකස් කරපු තීරණ නිර්දේශ තියෙන කැබිනට් මණ්ඩල සංදේශය පහුගිය 18 වෙනිදා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරලා තිබුණා. එහි සඳහන් වෙනවා හිටපු අග්‍රාමාත්‍යවරයා ඇතුළු දූෂණ විරෝධී කමිටුවේ සමාජිකයින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දියුණුම කඩකිරීම සහ ප්‍රතිපාදන උල්ලංඝනය කරලා තියෙනවා කියලා. ඒ අනුව මේ වරද පිළිබඳව කරුණු විමර්ශනය කරලා දඬුවම් පමුණවන්න බලයලත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අධිකරණයක් නොමැති නිසා මේ තීරණ ක්‍රියාත්මක කරන්න විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවක් පත් කරන්න ඕන කියලා තමයි මේ කොමිසම නිර්දේශ කරලා තියෙන්නේ. ඉතින් ඒකට උත්තර ඉස්සරහට සිද්ධ වෙන්නේ කොහොමද කියලා අපිට බලන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ටිකටම දේශපාලන පළිගැනීම් සිදු වුණු බවට, පහුගිය ආණ්ඩුව හරහා දේශපාලන පළිගැනීම් සිදු වුණු බවට වර්තමාන ආණ්ඩුව නියෝජනය කරන නිලධාරීන් ඇතුළු කණ්ඩායම් පැමිණිලි කරමින් ඉන්නවා. ඊට අදාළ විමර්ශන සිද්ධ කරලා තමයි මේ වාර්තාව රාජ්‍යයට පත් කරලා තියෙන්නේ මේ කමිටුව විසින්.
අපි අවසාන වශයෙන් අවධානය යොමු කරන්නේ තවත් ජනාධිපති කොමිසමක් වෙත. මනෝජ්, පසුගිය කාලයේ සිද්ධ වෙච්ච මානව හිමිකම් කඩවීම පිළිබඳව සොයන්න තවත් අලුත් ජනාධිපති කොමිසමක් පත් කරලා තියෙනවා කියලා අපිට වාර්තා වෙනවා. මේ මොකටද ඇත්තටම මෙහි සූදානම, මොකක්ද?
ඔව්, දැන් ලංකාවේ සිද්ධ වෙලා තියෙන මානව හිමිකම් උල්ලංඝනය වීම පිළිබඳව සොයා බලලා ඒ සම්බන්ධයෙන් කටයුතු කරන්න ඕන ආකාරය ගැන නිර්දේශ ලබා දෙන්න තමයි ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා ත්‍රිපුද්දල පරීක්ෂණ කොමිෂන් සභාවක් පත් කරලා තියෙන්නේ. සේසාධිකරණ විනිසුරු AHM නවාස් එහි සභාපතිවරයා විදිහට කටයුතු කරනවා. අනෙක් සාමාජිකයින් 2 දෙනා තමයි විශ්‍රාමික පොලිස් ප්‍රතිචන්ද්‍රා ප්‍රනාන්දු, ඒත්කම විශ්‍රාමික දිස්ත්‍රික් ලේකම්වරයෙක් වන නිමල් අබේසිරි කියන මහත්වරු පත් කරලා තියෙනවා. මේ ගැසට් නිවේදනයක් නිකුත් කරලා පහුගිය 20 වෙනිදා ඉඳලා ක්‍රියාත්මක වෙන විදිහට මේ කොමිෂන් සභාව පත් කරලා තියෙනවා කියලා තමයි සඳහන් කරලා තිබුණේ. මානව හිමිකම් උල්ලංඝනය කිරීම විමර්ශනය කරන්න කලින් පත් කරපු පරීක්ෂණ කොමිෂන් සභා සහ මේ කමිටු විසින් බරපතල ගණයේ මානව හිමිකම් උල්ලංඝනය කිරීම, ඒත් එක්කම අන්තර්ජාතික මානුෂීය නීති කඩකිරීම, ඒ වගේ බරපතල වැරදි අනාවරණය කරගෙන තියෙනවාද කියලා සොයා බලන එක තමයි මේ පරීක්ෂණ කොමිෂන් සභා සහ කමිටු වලට පැවරලා තිබුණු කාරණය. ඉතින් යම් විදිහට මානුෂීය නීති කඩකිරීම, ඒ වගේම මේ වෙනත් වැරදි සම්බන්ධයෙන් තොරතුරු මොනවද කියලා හඳුනා ගන්න එක, ඒ මත පදනම් වෙලා ගන්න ඕන ක්‍රියාමාර්ග නිර්දේශ කරලා තියෙනවාද කියලා හොයා බලන එක තමයි මේ කමිටුවේ කාර්යභාරය. එතකොට මේ නිර්දේශ පවත්නා නීතිය ප්‍රකාරව මේ වෙනකන් ක්‍රියාත්මක කරලා තියෙන ආකාරය, ඒත් එක්කම වර්තමාන රාජ්‍ය ප්‍රතිපත්තියට අනුකූලව මේ නිර්දේශ ක්‍රියාත්මක කරන්න තවදුරටත් ගන්න ඕන පියවර නිශ්චය කිරීම, මෙවැනි කාරණා තමයි මේ කොමිෂන් සභාවේ වගකීම් විදිහට මේ ගැසට් නිවේදනය මගින් සඳහන් කරලා තියෙන්නේ. මේ කොමිසමේ අවසාන වාර්තාව කොමිසම පත් කරපු දවසේ ඉඳලා මාස 6 ජනාධිපතිවරයාට බාර දෙන්න ඕන කියලත් මේ ගැසට් නිවේදනයේ දැක්විලා තියෙනවා. ඉතින් ඉස්සරහට මානව හිමිකම් සැසිය පැවැත්වෙනවා ජිනීවාවලදී. ලංකාව මේ සම්බන්ධයෙන් සමානුග්‍රහකත්වයෙන් ඉවත් වෙලා තියෙනවා. නමුත් ඒ ඉවත් කිරීම සිද්ධ කරාට රට ඇතුලේ මානව හිමිකම් ක්‍රියාවලිය තවදුරටත් සිද්ධ වෙන්නේ කොහොමද කියන එක සහ ඒ සම්බන්ධයෙන් සහයෝගීව වැඩ කරන්න තියෙන කැමැත්ත ප්‍රකාශ වෙලා තිබෙනවා. ඉතින් මේ අනුව ඉදිරියේදී කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කියන කාරණය මේ කමිටුව ලබා දෙන නිර්දේශات එක්ක දැනගන්න දැක බලා ගන්න පුළුවන් කමක් ලැබෙයි මඳුර.
හොඳයි, ඒ සමගින් අපි අද දවසේ DSPS සිංහල ගුවන්විදුලියේ සතියේ ශ්‍රී ලාංකේය පුවත්ම සම්නිවාරපත් කරන්නයි සූදානම් වෙන්නේ. අපිත් සමග සම්බන්ධ වුණේ ශ්‍රී ලංකාවේ සිට මාධ්‍යවේදී මනෝජ් උදටියාවල. බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා මනෝජ් අපිත් සමග මේ අදහස් බෙදා හදා ගැනීම සම්බන්ධයෙන්. අපි ලබන සතියේ සඳුදා නැවත තමෙමු ශ්‍රී ලාංකේය පුවත්ම සමග. සුබ සතියක් ප්‍රාර්ථනා කරනවා.
සුබ සතියක්. බොහොම ස්තුති මඳුර.
SBS Radio.
මේ වගේ තවත් තොරතුරු දැනගන්න කැමතිද? එහෙමනම් Apple Podcast, Google Podcast, Spotify හෝ ඔබගේ podcast ලබා ගන්න ඕනෑම මාධ්‍යකින් අපට සවන් දෙය හැකේ.